සුපුරුදු පරිදි අදිනේදීත් අපි සූදානම් ක්‍රීඩා පිටියේ තතුවිත්ති විමසා බලන්නට. අපි පළමුවෙන්ම අවධානය යොමු කරන්නේ ඊයේ දිනේදී නිමාවට පත්වුණු ශ්‍රී ලංකා ඉන්දීය සිව්වන එක්දින තරගයේ දෙසට. මේ තරගයේ දෙසත් ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන් බලාපොරොත්තු දල්වාගෙන බලා සිටියා. ශ්‍රී ලංකාව යම්කිසි ආකාරයකින් ජයග්‍රහණයක් අත්කර ගනීවිද කියලා නව නායකත්වයක් යටතේ තමයි ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගයට මුහුණ දුන්නේ. රංගන, අපි දැනගන්නට කැමති ඊයේ දිනේ තරගය සම්බන්ධයෙන් තොරතුරු පළමුවෙන්ම.
සංජය, මම හිතන්නේ මේ තරගාවලිය පිළිබඳව ගත්තත් සමස්තයක් ලෙස ඊයේ පරාජයත් සමගින් ශ්‍රී ලංකාව 4-0 ලෙස මේ ඉන්දියාව සමග එක්දින තරගාවලිය මේ වන විට පරාජයට පත් වී තිබෙන්නේ ඊට වඩා කණගාටුදායක සිද්ධිය තමයි. මීට හෝරා කිහිපයකට පෙර ICC මගින් නිල වශයෙන් දැනුම් දී තිබෙනවා ශ්‍රී ලංකාව අසමත් වී තිබෙන බව. 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ඍජුවම සුදුසුකම් ලබා ගන්නට ඒ අනුව ශ්‍රී ලංකාවට තව දුරටත් ඉවසා සිටීමට සිදුවනවා. සැප්තැම්බර් මස 30 දක්වා බටහිර ඉන්දිය කොදේව් කණ්ඩායම එංගලන්තයේදී ලබා ගන්නා ජයග්‍රහණ වෙත ශ්‍රී ලංකාවට අවධානයෙන් සිටීමට සිදුවනවා. ඔවුන්ගේ දක්ෂතා අනුව තමයි ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන තීරණය වන්නේ, නැතිනම් සිදුවන්නේ සුදුසුකම් ලැබීමේ තරගාවලියකට සහභාගී වීමෙන් පසුව තමයි 2019 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගන්නට සිදුවන්නේ. මම හිතන්නේ ශ්‍රී ලංකේය ක්‍රිකට් ඉතිහාසයේ පළමු වතාවට තමයි මේ ආකාරයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමකට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියකට ඍජුවම සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව ගිලිහි ගොස් තිබෙන්නේ. මේ ඉතාමත්ම කණගාටුදායක තත්ත්වයක් ඊයේ තරගයේ දෙසට හැරුණොත් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 168කින් ඉන්දියාව හමුවේ පරාජයට පත් වුණා. ඉන්දිය කණ්ඩායම සමත් වුණා මේ පිතිකරුවන්ට වාසිදායක තනතිරුවේ ලකුණු 375ක් ලබා ගන්නට. මේ තනතිරුව දෙස බැලූ කල ශ්‍රී ලංකාව මේ තරගයේ පරාජයට පත් වුවත් මීට වඩා ලකුණු සංඛ්‍යාවක් ලබා ගත යුතුව තිබුණා. නමුත් ලබා ගත්තේ ලකුණු 207ක් පමණයි. ඉන්දීය තරගාවලිය තුළ ඉන්දිය කණ්ඩායම පිළිබඳව කිසිදු ආකාරයක ඉගෙනීමක් ශ්‍රී ලංකාව මේ තරගාවලිය තුළ ලබා ගත්තේ නැති බව තමයි තරගයෙන් පසුව ඉන්දීය මාධ්‍යවේදීන් ඍජුවම සඳහන් කර සිටියේ. ඒ වගේම තමයි මේ තරගයේ නැරඹීම සඳහා ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට ඉතාමත්ම අඩු ප්‍රේක්ෂක පිරිසක් පැමිණ සිටියේ. ශ්‍රී ලංකාවට වැදගත් වූ එකම සාධකය වන්නේ ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග සමත් වුණා එක්දින කඩුලු 300ක් ලබා ගන්නට. ඒ තමයි එකම ශ්‍රී ලංකාව පැත්තෙන් ගත් කල සාධනීය ලක්ෂණයක් ඊයේ තරගයේදී දක්නට ලැබුණේ. ඔහු තරගයේ නායකයා ලෙසත් කටයුතු කළා. පළමු වතාවට තමයි මාලිංග එක්දින ජාත්‍යන්තර තරගයක නායකත්වය දරුවේ. ඊයේ තරගයෙන් පසුව පැවති මාධ්‍ය හමුවේදී ලසිත් මාලිංග තමයි නායකයා ලෙස කටයුතු කළේ. ඔහුගෙන් මාධ්‍යවේදීන් විමසා සිටියා මේ කණ්ඩායම දිගින් දිගටම පරාජයට පත්වීම සහ මේ සඳහා ගත යුතු පිළියම් මොනවද යන කාරණාව පිළිබඳව මෙන්න මේ ආකාරයෙන් තමයි ලසිත් මාලිංගෙහිදී අදහස් දක්වා සිටියේ.
ඉතින් මම හිතනවා පෞද්ගලිකව අපි ජාත්‍යන්තර තලයේ ක්‍රීඩා කරනවා නම් අපිට ඒ ජාත්‍යන්තර තලයේ අත්දැකීම් ලැබෙන තරමට තමයි අපිට කොහොමද මේ වගේ සිටුේෂන් එකකින් ආවොත් ඒකෙන් උඩට එන්න පුළුවන් කියලා ඒ අත්දැකීම් ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම දැන අපේ සෑහෙන ක්‍රීඩකයන් ජාත්‍යන්තර තලයේ මේ වෙනකොට අත්දැකීම් අඩු ක්‍රීඩකයන් ඉන්නේ. නමුත් ඩොමෙස්ටික් හොඳ පොකොම් කරන නිසා තමයි ඔවුන් මේ තරග සංකේත සහභාගී වෙන්නේ. මම හිතනවා පෞද්ගලිකව තව ටික කාලයක් මේ පොඩි අයට අවස්ථාව ලැබුණොත් මම හිතනවා අපිට හොඳ වසර ගාණක් ක්‍රීඩා කරන්න පුළුවන් හොඳ එක්ස්පීරියන්ස් තියෙන පෙළටියක් හැදේ කියලා. මම හිතන්නේ අපි වෙනස් කරන්න ගියොත් අපිට ඒ දේ හරියන්නේ නැහැ.
ඒ වගේම මින් ඉදිරියට ලසිත් මාලිංගගේ දායකත්වයේ කොයි ආකාරයෙන්ද කණ්ඩායමට ලැබෙන්නේ, නායකිකයෝ ලෙසද නැතිනම් ඔහු කණ්ඩායමේ තවදුරටත් රැඳී සිටිනවාද යන කාරණාව සම්බන්ධයෙන් උත් ලසිත් මාලිංග මේ ආකාරයෙන් අදහස් දක්වා සිටියා.
මම හිතන්නේ මම ඊළඟට නායකත්වය නෑ, මොකද උපු තරංගයේ ඉඳලා යා තමයි අපේ ඊළඟ ජාතික කණ්ඩායම නායකයා. ඒ මම පාදයේ ආබාධයකින් පස්සේ මාස 19ක් ක්‍රීඩා කරන ඉඳලා ඇවිල්ලා ක්‍රීඩා කරේ. මම සිම්බාබ්වේ සංචාරයේ ඉන්දියානු සංචාරයේ මගේ දක්ෂතාවලට එන්න බැරි වුණා. මේ සංචාරය වෙලා බලන මම කොතනද ඉන්නේ කියලා, මම කොච්චර එක්ස්පීරියන්ස් දෙකෙනෙක් වුණත් මට තරගයක් දිනවන්න බැරි නම් කණ්ඩායමට අවශ්‍ය දේ කරන්න බැන්නම් මම කණ්ඩායම රැඳෙන්න තේරුමක් නැහැ. ඉතින් මම බලනවා ඒ මගෙන් අතපසුණු මාස 19 මගේ ශාරීරික යෝග්‍යතාවයට ගන්න පුළුවන්ද බැරිද කියලා බලනවා. ඊළඟ මාස 3-4 එහෙම නැත්නම් මම තීරණය කරන්න ඕනේ මගේ ශරීර සෞඛ්‍යයත් එක්ක, මම ක්‍රීඩා කරපු කාලයත් එක්ක, මගෙන් බලාපොරොත්තු වෙන දේත් එක්ක කණ්ඩායම මට ඒ දේ කරන්න බැන්න. මම ඉතා සතුටින් ඉල්ලා සිටින්නේ කැමතියි.
රංගනයේ වගේම ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකින් කීප විටක්ම මේ තරගාවලිය අතරතුරදී මාරු වන ආකාරය අපි දැක්කා. දැන් මීළඟ තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානම කෙසේද? ඒ වගේම ආබාධයට ලක් වූ ක්‍රීඩකින් ඒ වගේම යම් යම් හේතු නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් පසුගිය වකවානුව තුළ ඉවත් වීමට සිදු වූ ක්‍රීඩකින්ගේ තත්ත්වය කෙසේද? අපි මේ පිළිබඳව තොරතුරු දැනගන්නට කැමැති.
සංජය, තරගාවලිය ආරම්භයේදී උපුල් තරංග තමයි නායකත්වය දැරුවේ. ඔහුට තරග තහනමක් හිමි වුණා. දිනේෂ් චන්දිමාල් ඉන්න අනතුරුව නායකත්වයට පත් වුණා. ඔහුගේ ඇඟිල්ලේ ආබාධයක් ඇති වුණා එම තරගයේදී. මේ වන විට දක්නට තිබෙන තත්ත්වය අනුව ඔහුට මේ තරගාවලියේ අහිමි වනවා. ඒ වගේම ඔහුට යම් ආකාරයකින් ඉදිරියේදී පැවැත්වෙන පාකිස්තානු තරගාවලියේ පවා අහිමි වීමේ තර්ජනයක් ඇති වී තිබෙනවා. ඊට පසුව නායකත්වයට පත්වුණේ චාමර කපුගෙදරයි. ඔහුටත් එක් තරගයක් පමණයි නායකත්වය දැරීමට හැකියාව ලැබුණේ. ආබාධිත තත්ත්වයක් නිසා ඔහු සිව්වන තරගයට සහභාගී වන්නේ නැති බව තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කර තිබුණේ. නමුත් ඔහුගේ ඉවත්වීම පිළිබඳව මීට වඩා යම් කතාවක් තිබෙනවා. සංජය, තිරේ පිටුපස කතාවක්. ඔහු තුන්වන තරගයේ කාසිය වාසිය විමසා බලන අවස්ථාවේදී ශ්‍රී ලංකා කළමනාකාරීත්වය අවසන් මොහොතේදී තීරණයක් ගෙන තිබෙනවා. යම් ආකාරයකින් ශ්‍රී ලංකාව කාසිය වාසිය ට්‍රැක් ග්‍රහණය කළහොත් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කරන්න බවට, නමුත් චාමර කපුගෙදර කාසියේ වාසිය හිමිකර ගැනීමෙන් පසුව ප්‍රකාශයට පත් කළේ තම කණ්ඩායම පන්දුවට පහර දීමට සූදානම් බවයි. මෙන්න මේ තීරණය පිළිබඳව කණ්ඩායම් කළමනාකාරීත්වය විශේෂයෙන්ම තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා චාමර කපුගෙදරට කාසියේ වාසිය විමසා බැලීමෙන් පසුව දැඩි ලෙස දෝෂාරෝපණය කළ බව තමයි මාධ්‍ය වාර්තා කරන්නේ. මේ නිසාවෙන් තමයි ඔහුට සිව්වන තරගයට සහභාගී වීමේ අවස්ථාව ගිලිහි ගිය යන කාරණාවත් ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණා. මේ සම්බන්ධයෙන් කිසිවක් නිශ්චිතව අපට සඳහන් කිරීමේ හැකියාවක් නැහැ. ඉන් අනතුරුව තමයි ලසිත් මාලිංග නායකත්වයට පත් වුණේ. ඒ අනුව ඊළඟ තරගයේදී නායකත්වය ලසිත් මාලිංගමද දරන්නේ, නැතිනම් තරග දෙකක තහනමෙන් පසු උපුල් තරග නැවතත් නායකත්වයට පත්වනවාද කියන කාරණාව තමයි අපට ප්‍රශ්නාර්ථයක් බවට පත් වී තිබෙන්නේ. කෙසේ වෙතත් චාමර කපුගෙදරගේ මේ කාසිය වාසි උරගා බැලීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් අපට වාර්තා වනවා. මේ තමයි සංජය, ශ්‍රී ලංකාවේ නායකත්වය සම්බන්ධයෙන් මතුවී තිබෙන අර්බුදකාරී වාතාවරණය.
රංගනේ වගේම පසුගිය වකවානුව තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ ආකාරයෙන් පරාජය වීමත් සමග එල්ල වූ පීඩනය හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පසුගියදා ඉල්ලාස් වන බව නිවේදනය කර තිබුණා. අපි දැනගන්නට කැමති මේ ආශ්‍රිත කරුණු කාරණාත්.
සනත් ජයසූරියගේ සභාපතිත්වයෙන් යුතු තේරීම් කමිටුවට මාස 6ක කාලයක් ලබා දී තිබුණා තවදුරටත් කටයුතු කිරීමට. නමුත් ඔවුන් ඉල්ලාස් වීමේ ලිපිය බාර දී තිබෙනවා ක්‍රීඩා අමාත්‍යවරයාට. යනු සැප්තැම්බර් මාස 7 වනදා දක්වා පමණයි ඔවුන් තමන්ගේ දුරවල කටයුතු කිරීමට නියමිත වන්නේ. නැතිනම් මේ වන විට ක්‍රියාත්මක වන ඉන්දිය තරගාවලියෙන් නිමාවත් සමගින් මේ තේරීම් කමිටුවේ කාලයත් අවසන් වීමට නියමිතයි. ඒ අනුව සනත් ජයසූරියගේ සභාපතිත්වයෙන් යුතු මේ තේරීම් කමිටුවට රංජිත් මදුරුසිංහ, රොමේෂ් කලවිතාරණ, අසංක ගුරුසිංහ සහ එරික් උපශාන්ත අයත් වනවා. ඔවුන් සීල් දෙනාගේම අත්සන් වලින් යුතු ලිපියක් තමයි ක්‍රීඩා අමාත්‍යවරයා වෙත යොමු කර තිබෙන්නේ. සමස්තයක් ලෙස පසුගිය කාලවකවානුවේදී ශ්‍රී ලංකාව ලද පරාජයන් තමයි මීට හේතු වී තිබෙන්නේ. ඔවුන්ගේ තේරීම් සම්බන්ධයෙන් ගැටලු තිබුණා. එය සත්‍යයක් සංජයක. විශේෂයෙන්ම ක්‍රීඩකින් 50 දෙනෙකු පමණ මේ කාලවකවානුවේදී අත්අඩංගුවට බලා තිබෙනවා. නිසි දැක්මක් නොතිබුණු බවට චෝදනාවක් එල්ලවනවා. දක්ෂ ක්‍රීඩකින් රැකගැනීමේ වැඩපිළිවෙලක් නොතිබූ බවට චෝදනාවක් එල්ලවනවා. කෙසේ වෙතත් සනත් ජයසූරියගේ සභාපතිත්වයෙන් යුතු තේරීම් කමිටුවේ තේරීම් යටතේ ශ්‍රී ලංකාව සමත් වුණා. 3-0 ලෙස ප්‍රබල ඔස්ට්‍රේලියානු කණ්ඩායම ශ්‍රී ලංකාවේදී පරාජයට පත් කරන්නට පවා, ඒ අනුව ශ්‍රී ලංකාවේ ඇතැම් දේශීය මාධ්‍ය ද්වේෂ සහගත ලෙස සනත් ජයසූරිය ඇතුළු කණ්ඩායමට විශේෂයෙන්ම සනත් ජයසූරිය ඉලක්ක කරගනිමින් චෝදනා එල්ල කර තිබුණා. මේ මා හිතන්නේ සංජය තරම් අනුමත කළ හැකි තත්වයක් නොවේ. පෞද්ගලික කරුණු කාරණා මුල් කර ගනිමින් ක්‍රීඩකින්ට මේ ආකාරයෙන් දෝෂාරෝපණය කිරීම එතරම්ම අනුමත කළ හැකි තත්වයක් නොවේ. සනත් ජයසූරිය ගත් කළ ශ්‍රී ලංකේය ක්‍රිකට් ක්‍රීඩාවේ නාමය ජාත්‍යන්තරයට ගෙන යන්නට උපරිම දායකත්වයක් ලබා දුන් ක්‍රීඩකෙක් සනත් ජයසූරියගේ නික්ම යාමෙන් පසුව මීළඟ තේරීම් කමිටුව කවුද යන කාරණාව පිළිබඳවත් ඇතැම් මාධ්‍ය වාර්තා වනවා. අරවින්ද ද සිල්වා මේ තනතුරට පත්වීමට නියමිත බවත් නිල නොවන ආරංචි ඔස්සේ වාර්තා වනා. අපි බලමු එළමෙන 7 වන විට අපට නව තේරීම් කමිටුව පිළිබඳව යමක් දැනගැනීමට හැකියාව ලැබේ. සංජය,
රංගන අපි දැන් අවධානය යොමු කරන්නට සූදානම් වන්නේ බර ඉසිලීමේ ක්‍රීඩාවට. පොදුරාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ ශූරතාවය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකින් ගෝල් කෝස්ට් වෙත ළඟාවීමට නියමිතයි. මේ සම්බන්ධයෙන් වාර්තාවන තොරතුරු සහ ශ්‍රී ලංකා ක්‍රීඩකින්ගේ සූදානම පිළිබඳව තොරතුරුත් අපි ඔබගෙන් දැනගන්නට කැමති.
ඔස්ට්‍රේලියාවේ ගෝල් කෝස්ට් නුවරදී තමයි සංජය මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩාවල පැවැත්වෙන්නේ. ඊට සමගාමීව තමයි මේ ආකාරයෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ තරගාවලියත් ඔස්ට්‍රේලියාවේ ගෝල් කෝස්ට්හිදී පැවැත්වෙන්නේ. එළඹෙන තුන්වනදා සිට දහවනදා දක්වා පැවැත්වෙන මේ තරගාවලියට සහභාගි වෙන ශ්‍රී ලංකා කණ්ඩායම හෙට දිනේදී දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි. මෙම කණ්ඩායමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 19 දෙනෙකු අයත් වෙනවා. ශ්‍රී ලංකාව මෙහිදී ජ්‍යෙෂ්ඨ, කනිෂ්ඨ සහ තරුණ යන ප්‍රධාන කාණ්ඩ තුනක් යටතේ තරගාවලියට එක්වනවා. මෙහිදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් 19 දෙනා අතරින් පදක්කම් බලාපොරොත්තු දෙකක් ශ්‍රී ලංකාවට තිබෙනවා. ඒ තමයි මීට පෙර පොදුරාජ්‍ය මණ්ඩලීය රන් පදක්කම් ලාභී චින්තන ගීතාල් විධානගේ, ඔහු කිලෝග්‍රෑම් 77 බරපන්තයේ යටතේ මෙවර තරගාවලියට එක්වනවා. ඒ වගේම ඔලිම්පික් තරගාවලියට එක් වූ සුදේෂ් පීරිස් කිලෝග්‍රෑම් 62 බරපන්තයේ යටතේ මෙවර තරගාවලියට එක්වනවා. ඔවුන් දෙදෙනා පැහැදිලිවම මෙවර තරගාවලියේ ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු දෙකක් ලෙස සඳහන් කිරීමේ හැකියාව තිබෙනවා. ක්‍රීඩකින් 8 දෙනෙක් සහ ක්‍රීඩිකාවන් 5 දෙනෙක් මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට නියමිතයි සංජය.
රංගනේ වගේම ජගත් ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ප්‍රදර්ශන ක්‍රිකට් තරගයක් පැවැත්වීමට නියමිතව තිබුණා. නමුත් යම්කිසි ආකාරයකින් මේ තරගය කල් දැමීමට තරග සංවිධායකින් තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. අපි දැනගන්නට කැමති මේ ආශ්‍රිත තොරතුරුත්.
එළඹෙන 8වනදා ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී තමයි සංජය මේ 20x20 තරගයේ පැවැත්වීමට නියමිතව තිබුණේ. ලෝක කණ්ඩායමේ ක්‍රීඩකයන් සිළු දෙනාම පාහේ තමන්ගේ සහභාගිත්වය ස්ථිර කොට තිබුණා. නමුත් ශ්‍රී ලංකාවේ කණ්ඩායම පැත්තෙන් ගත් කල ඔවුන්ට ඇති නොහැකියාව තමයි මේ සඳහා ඍජුවම බලපා තිබෙන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කර තිබෙන්නේ විශේෂයෙන්ම හිටපු ක්‍රීඩකයන් වන මහල ජයවර්ධනේ වගේම කුමාර සංගක්කාර එම දිනවලදී තමන්ට සහභාගී විය නොහැකි බව දන්වා තිබෙන බවත්, ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් කීප දෙනෙකුටම ආබාධිත තත්ත්වයන් තිබෙන නිසාවෙන් ඔවුන්ව රැකබලා ගැනීමේ අවශ්‍යතාව මත මේ තරගයේ සඳහා සහභාගි කිරීමට නොහැකි බවයි ඔවුන් සඳහන් කර තිබෙන්නේ. ඒ කෙසේ වෙතත් ඉතාමත් නුදුරු දිනකදීම මේ තරගයේ පැවැත්වීමට අවශ්‍ය කටයුතු සංවිධානය කරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරනවා. මේ සංවිධානය කිරීමේ ප්‍රධානතම අරමුණ වූයේ සංජය පසුගිය කාල වකවානුවේදී ශ්‍රී ලංකාවේදී ඇති වූ ස්වභාවික අනතුරු වලින් විපතට පත් වූ ළමයින් සඳහා ආධාර උපකාර කිරීම තමයි ප්‍රධානතම අරමුණ බවට පත් වුණේ. ඒ වගේම ශ්‍රී ලංකාවේ කලක් ක්‍රීඩා කළ වෘත්තීය මට්ටමේ නොවන කාලයේ ක්‍රීඩා කළ වයස්ගත ක්‍රිකට් ක්‍රීඩකයින්ට ආධාර උපකාර කිරීමත් මේ තරගාවලියේ බලාපොරොත්තුවක් බවට පත් වුණා. ඒ අනුව ඉදිරි දිනකදී මේ තරගයේ නැවතත් සංවිධානය වෙන බව තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කර තිබුණේ.
දැන් අපි සූදානම් අවධානය යොමු කරන්නට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරයේ දෙසට. මෙම සංචාරයේ යටතේ ඔස්ට්‍රේලියාව සහ බංග්ලාදේශ අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ජයග්‍රහණය හිමි කරගන්නට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා. ලකුණු 20ක තියුණු ජයක් හිමි කරගන්නට එහිදී බංග්ලාදේශ ක්‍රීඩකයින්ට හැකියාව ලැබුණා. විශේෂයෙන්ම බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් පුහුණුකරු වශයෙන් කටයුතු කරන්නේ හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක චන්දික හතුරුසිංහ. බොහෝ ශ්‍රී ලාංකික ක්‍රීඩා විචාරකයන් සහ ජාත්‍යන්තර ක්‍රීඩා විචාරකයන් චන්දික හතුරුසිංහ පුහුණුකරුවෙකු වශයෙන් සිදුකරන කාර්යභාරය මෙහිදී ප්‍රශංසාත්මකව කතා කරන ආකාරය අපි දුටුවා. විශේෂයෙන්ම මේ තරගය පරාජයට හේතුව පිළිබඳවත් තම කණ්ඩායම පිළිබඳවත් තරගෙන් අනතුරුව අදහස් දැක් වූ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් නායක ස්ටීවන් ස්මිත්.
Some new players that have come in only last year in the summer and guys that are still trying to find their way. So we're a team that is hopefully going to continue to improve. And I thought we made some really good strides in our last tour to India. You know, we've still got a long way to go to rise up in the ranking.
ඒ සමගින් අදට ක්‍රීඩා පිටියේ තතුවිත් නිමාවටපත් කරන්නට අපි සූදානම් වන්නේ ලැබෙන සතියේදී තමු වෙමු ක්‍රීඩා පිටියේ උණුසුම් තතුවිත් සමගින්.
SBS. 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 SB